අනේ නේද? රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන අපි කතා කළේ.
එහෙමයි.
එතකොට දැන් අපි ලෝකය මේ අපි ලෝකය ගැන කතා කරන්නේ. ලෝකය කියලා කිව්වම අපට මේ හම් වෙනවා දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත. දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියලා හම්බුණා නම් හම්බුනේත් ඒකත් ලෝකේනේ අපට, නේද?
ඔව් අසෝක.
එතකොට අපිට ධාතු වශයෙන් ඇහෙනවද? ඇහෙනවද?
ඇහෙනවා.
එතකොට දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියලා හම්බුනොත් හම් වෙන්නේත් ඒත් ලෝකය. එතකොට අපිට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා හම්බුණත් හම් වෙන්නේ ඒත් ලෝකය. එතකොට ඒ ධාතු වශයෙන්. එතකොට ආයතන වශයෙන් අපිට හම්බුනොතින් හම් වෙනවා මොනවද? ඇස කන නාසය දිව ශරීරේ මනස විදියට. ඊළඟට සලායතන විදියට හම්බුනොත්, ඊළඟට ස්කන්ධ විදියට හම්බුනොත් රූප ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඤා ස්කන්ධේ රූප වේදනා සංඤා සංඛාර විඥාන ස්කන්ධේ. එතකොට ඒක ලෝකය. ඊළඟට හම් වෙනවා අපට පටිච්ච සමුප්පාදයේ විදිහට අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා සංඥා උපාදාන භවජාති කියලා. එතකොට මේ සියල්ල. එතකොට ලෝකය කියන එකේ මේ තමයි සියල්ල. දැන් මේක තමයි අපි අවබෝධ කරගන්න ඕන. පැහැදිලිද මේ කියන එක? එතකොට දැන් අපට ලෝකය කියලා යම්තාක් හම්බුණා නම්, ලෝකය කියලා හම්බුණා නම් අපට පෙනීමක් සිදු වුණේ නිසා නේද අපට බාහිර ලෝකයක් හම්බ වෙන්නේ? දැන් නැත්තම් බාහිර ලෝකයක් තිබිච්ච නිසා පෙනීම වුණාද? කවුරු හරි මාත් එක්ක සම්බන්ධ වෙනවා නම් සාකච්ඡාවක්
පෙනීම කියන තැන අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු.
පෙනීම කියන්නේ අපිට දැන් අපිට යමක් පෙනෙනවානේ. මට පෙනුණා. මට පෙනින්න නිසා ලෝකය හම්බුණාද? මම මේ ගන්නේ මේ බාහිරේ ඉස්සෙල්ලම කඩාගෙන යනවා. දැන් අපිට ඇහැට රූපයක් පෙනුණා කියලා ගන්නවානේ. ඇහැට රූපයක් පෙනුණා. මේ මම මේ යන්න හදන මේ සරලව දැන් රූප වේදනා සංඤා සංකාර විඥාන ටික පැත්තකින් තියලා මේ වෙන සිද්ධාන්තය ඔස්සේ කියාගෙන යන්න. තේරෙන විදියට මුලින්ම. එතකොට මට කියන්න පෙනීමක් විච්ච නිසා හැට රූපයක් පෙනිච්ච නිසා ලෝකේ හම්මුණාද? දැන් අපිට එහෙම නැත්තම් එළියේ තිබිච්ච නිසා පෙනීමක් වුණාද?
අපිට රූපයක් හම්බ වෙනවද?
හම්බ වෙනවද කියන එක තමයි මම අහන්නේ.
එතන තමයි විග්‍රහ වෙන්නේ.
එතකොට ඔන්න ඕක. දැන් පෙනීමක් මෙතනින් දැන් මම මේ කඩාගෙන යන්න හදන්නේ. දැන් පෙනීමක් කියන දෙයක් සිද්ධ වුණොත් සිද්ධ වෙනකොට නේද අපට ලෝකයක් කියන එකක් හම්බ වෙන්නේ. එතකොට ඇසීමක් සිදු වුණොත් නේද ලෝකයක් හම්බ වෙන්නේ, ශබ්ද රූපයක් හම්බ වෙන්නේ. පෙනීමක් වුණොත් නේද මේ යම් රූපයක් හම්බ වෙන්නේ අපට, ගෙයක් අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි කියන එක. මෙතනින් මම මේ කඩාගෙන යන්නේ අද සරලව ගැඹුරු ප්‍රමයන්නේ නැතුව. මෙතනින් කඩලා ඉවර වෙලා මම මේ ස්කන්ධ පංචකය මේ අභ්‍යන්තරයවක බාහිරවක සකස් නොවන බව පෙන්වන්න. පැහැදිලිද මේ කියන එක මම? එතකොට දැන් අපට එළියේ රූපය තිබිච්ච නිසා පෙනුණාද, පෙනීම නිසා රූපයක් හම්බුණාද කියන එක මම අහන්නේ ප්‍රශ්නය.
එතන මෑනියෝ පෙනීම කියන්නේම රූපය.
පෙනීම කියන්නේම රූපය. ඒ පෙනීම නිසාම තමයි රූපය. පෙනීම කියන්නේම රූපය. එතකොට එනම් බාහිර කියලා අපට හම්බ වෙලා නෙමෙයි, මෙතන පෙනීම නිසාම රූපය හම්බුණා කියන එක.
නෑ රූපයක් කියන එක, රූපයක් කියන එක අපිට පේනවාද? ඒකයි රූපය කියන්නේ මොකද්ද? එහෙම රූපයක් අපිට දකින්න පුළුවන්ද?
පුළුවන්ද? පුළුවන්ද කියන එක.
ඒක තමයි අහන්නේ. ඒ අපි 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 දැන් හැමතිස්සෙම කියන්නේ රූප දකින්නවා කියලානේ. ඇත්තටම
රූප දකින්නවා දකින්නවා කියලා නෑ.
අපිට බාහිරයෙන් රූපයක් දකින්න පුළුවන්. දැන් එතන හොඳට විග්‍රහ වුණොත් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳට විග්‍රහ කරනවා නම්
පුළුවන්. ඒක තමයි මේ විග්‍රහ කරන්න යන්නේ.
උදාහරණයක් අරගෙන ඔබේ
දැන් මම මේ ප්‍රශ්නවලින්
උදාහරණයක් අරගෙන අපේ මලක් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් යම්ස දෙයක්
ඒ දැන් මලක් කියන එකක්
අරගෙන ඒ දෙය අරගෙන දැන් අපි දැක්ක ගමන් කියන්න මලක් ඔන්න ඔන්න මිනිහේ ඔන්න
මිනිහේ
ඔන්න කවුන්ට කාර් එකක් ඔන්න බස් එකක්
බස් එක
වෙනවානේ
ඔව් අන්න හරි
ඇත්තටම අපිට එහෙම එකක් පේනවද නැද්ද
පේනවද නැද්ද
ඇයි නොපෙනෙන්නේ හේතුව ඒ ඔක්කොම බාහිර රූපනේ බාහිර දෝනේ
අන්න ඒක තමයි මම මේ විග්‍රහ
එහෙනම් ඒක නොපෙනෙන හේතුව මොකද්ද අපි සූත්‍රය ආශ්‍රයෙන් මොකද අර සූත්‍රය ආශ්‍රයෙන් උඩ පොඩක් විග්‍රහ කරා නම් හරි
ඔව් දැන් මෙහෙමයි දැන් අපි මෙන්න මේ විදිහට
නිර්වන් සරණයි
නිර්වන් සරණයි ඔව්
ඒක රූපයක් හටගන්නේ අවිද්‍යාව නිසා නේද
අවිද්‍යාව නිසා මොකද රූප වේදනා මේ සංඥා සංකාර විඥාන කියලා අපිට හම්බුණා නම් පංච උපාදානස්කන්ධයක් හම්බුණා නම් ඒත් හම්බ වෙන්නේ අපිට අවිද්‍යාව නිසා. එතකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියලා හම්බුණා නම් ඒත් අපිට හම්බ වෙන්නේ අවිද්‍යාව නිසා. ditta sutamuta viññāta කියලා හම්බුණා නම් ඒ හම්බ වෙන්නේත් අපිට අවිද්‍යාව නිසානේ. හරි. එතකොට දැන් අපට දැන් මේ දැන් අපට මේ අපට පෙනෙන මට්ටමේ මේ මන්ද මේ කතා කරන්නේ ලෝකයේ තුල ඉඳගෙන ඉන්න මටනේ මේ ලෝකයක් මේක බොරුවක් කියන එක අවබෝධ වෙන්නේ එහෙම කෙනෙක් නෑ මේ මම කියලාගෙන නෑ ලෝකයක් නෑ කියන එක අවබෝධය තුලනේ හම්බ වෙන්නේ පැහැදිලිද මේ කියන එක
පැහැදිලි
ආ එතකොට මම දැන් අහපු ප්‍රශ්නේ දැන් අපට මලක් පෙනුනා නම් මලක් කියන එක පෙනීම නිසා මල සකසුණා මලක් හම්බුණාද නැත්නම් ඇත්තටම එළියේ මලක් තිබුච්ච නිසා මට පෙනුණාද
පෙනීම නිසා මල සකසුණා
අන්න හරි පෙනීම නිසා පෙනීම කියන එක නිසා මල සකසුණා එහෙනම් පෙනීමක් සිදු නොවුණා නම් මලක් කියන එක සකසෙනවද නැද්ද
නැහැ
සකසෙන්නේ නැහැ හරි එහෙනම් ඇසීම නිසා ශබ්දයක් ඇහුණාද ඇත්තටම එළිය ඇසීමක් තිබුණාද
ඇසීම නිසා ශබ්දයක් ඇහුණා
ඇසීම නිසා ශබ්දයක් ඇහුණා එහෙමනම් ඇත්තටම දැන් එළියේ ශබ්දයක් ඇහුනේ නැහැ දැන් ඒ ඇහුනේ මොකද දැන් අපි ගන්නවා දැන් මට කියලා මට ඇසීමක් වුණා හරි ඇසීම නිසා නේද මම ආව අරගෙන මම මේ කියන්නේ හරි එතකොට මට කියන ගඳ සුවඳ ගඳ සුවඳක් සැකසිච්ච නිසා ගඳ සුවඳ ආවද නැත්නම් ඇත්තටම එළියේ ගඳ සුවඳ තිබුණාද
ගඳ සුවඳ මේ සැකසිච්ච නිසා තමයි ආවේ
ආවේ එහෙනම් සිතන නිසා දෙයක් දැනගත්තද නැත්නම් දෙයක් එළියේ තියෙන නිසා මට සිතුණාද
සිතන නිසා
සිතන නිසා එහෙනම් ඔක්කොම මුන්නේ මේ පැත්තෙන් නේ කියලා නේ අපි හිතන්නේ මට ඇහිච්ච නිසා ඇහුණ නිසා ශබ්දයක් ආවා පෙනුණ නිසා මලක් හම්බ වුණා නේ දැනුණ නිසා ඒ දේ සිද්ධ වුණා හරි එතකොට එතකොට දැන් ditta sutamuta viññāta කියන එක අපි ගත්තොත් එතකොට ඔන්න බාහිරය දැන් නැහැ කියන එක අවබෝධ වුණානේ මෙතනින් සැකසිච්ච නිසා එහෙම දෙයක් සිද්ධ වුණා කියන එක තේරුණාද මම මේ අර පැය භාගයට ඉඳ මම මේක මේ විදිහට කියන්න ගත්තේ කාලේ පැය භාගයකින් හින්දා හරි එතකොට මට කියන්න දැන් දැන් හරි දැන් හැබැයි බාහිරේ නෑ හැබැයි මෙතන කියන එක තියනා නේද මට මගේ ඇහැට පෙනිච්ච නිසා මේ රූපයක් පෙනිච්ච නිසා රූපයක් හම්බුණා මල හම්බුණා නැතු එළියේ බලක් තිබුණේ නෑ ඇසීම නිසා ශබ්දයක් සකසුණා නේ එතකොට දැන් බලමු එහෙනම් අභ්‍යන්තරේ නැහැ හැබැයි බාහිරේ නැහැ හැබැයි අභ්‍යන්තරේ තියෙනව නේද දැන් බාහිරේ කැඩුනට අභ්‍යන්තරේ තියෙනව නේද ඔව්ද නැද්ද දැන් මේ කියපු දේ අනුව මේ කියපු දේ අනුව ද මේ යන විදියට ඔව්. මොකද ඇසීම නිසා ශබ්දයක් ඇහුණා, පෙනීම නිසා මලක් හම්බුණා, එතකොට මේ අල්ලපු නිසා දැනීමක් වුණා, ස්පර්ශයක් වුණා, අල්ලපු නිසා ස්පර්ශයක් වුණානේ, එතකොට කාය ස්පර්ශය නිසා, එතකොට හිතපු නිසා දැන ගැනීම සිද්ධ වුණා. එතකොට බාහිරෙන් දෙයක් වුණා නෙමේ, එතකොට මෙතනින් මේ සිද්ධිය විච්ච නිසා මේ දේ අපට හම්බුණා.
එක අවිද්‍යාව නිසා ගොඩනැගුණ එකක් නේද?
අවිද්‍යාව නිසා තමයි. අවිද්‍යාව නිසානේ මට හම්බුනේ.
එහෙමයි.
අවිද්‍යාව නිසා. හරි. දැන් බලමු එහෙමනම් මට රූප හම්බුණාද? මට ශබ්ද හම්බුණාද? මට ගන්ධ සුවඳ හම්බුණාද? මට රසය හම්බුණාද? මට සිතවිලි ආවද? එතකොට මේ මම කියන එක ඇත්තටම මට කියන එක හම්බෙලා තියෙන්නේ මේ කයයි මනසයි කියන දෙක තුල නේද? මම ඉන්නවා කියලා එන හැඟීම තිබුණේ. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ටික නේද මම කරගෙන හිටියේ? කයත් මනසත් සහිත ලෝකය තුලින් දකින්න කියනවනේ නේද? එතකොට බලමු ඒ ටික අභ්‍යන්තරය තුල තියෙනවද කියලා. එතකොට මේ අපිට මේ කය ගැන කතා කරන්න වෙන්නේ පෙනීමක් සිද්ධ වෙච්ච නිසා නේද? මෙහෙම බලනකොට ඔළුව පහත් කරලා බැලුවොතින් කයක් අපට හම්බුනේ පෙනීමන් නිසා කයක් හම්බුණාද, කයක් තියෙන නිසා පෙනීමක් වුණාද?
පෙනීමක් නිසා කයක් ලැබුණා.
පෙනීමන් නිසා කයක් ලැබුණා. හරි. එතකොට මට කියන්න දැන් මේ කතා කරන ශබ්දය මේ ශබ්දයක් සැකසිච්ච නිසා ශබ්දය තිබුණාද, ඇත්තටම ශබ්දයක් තිබිච්ච නිසා මට ඇහුණාද? ඇසීම නිසා ශබ්දයක් සිද්ධ වුණාද? ශබ්දය තිබිච්ච නිසා ඇසීමක් වුණාද?
ඇසීම නිසා තමයි ශබ්දය
හටගත්තේ. ඇසීම නිසා.
එතන මෑණියෝ මේ ස්පර්ශය නේද එතන?
ස්පර්ශය නෝනන සිද්ධ වෙන්නේ නැහැ මේ ස්පර්ශපත්තේගෙන. මම මේ කියන්නේ මේ වෙන සිද්ධාන්තය. අභ්‍යන්තර බාහිර කියන දෙක සකස් වෙලා නැති බව තමයි මේ කියන්නේ.
එහෙමයි.
හරි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥානේ අභ්‍යන්තරේවක්ක බාහිරේවක්ක සකසිලා නැති බව. හරි. එතකොට මේ ගඳ සුවඳක් සකස් වෙච්ච නිසා ගඳ සුවඳ දැනුණාද? නැත්නම් ගඳ සුවඳක් තිබිච්ච නිසා මේ ගඳ සුවඳ සකස් වුණාද?
සකස් වීම නිසා අපි
දැනගත්තා. සකස් වීම නිසා. එතකොට එන සිතවිල්ලක් ආපු නිසා හිතන්න ගත්ත මිසක හිතන නිසා සිතවිල්ලක් ආව නෙමෙයි නේද?
එහෙමයි.
එහෙනම් අභ්‍යන්තරයේ ආයත අභ්‍යන්තරයේ කියලා සැකසিলা නෑ නේද? අභ්‍යන්තරයේ කියලා ආවන ආයත සම්බලා තියෙන බාහිරටනේ දාලා තියෙන්නේ. අභ්‍යන්තර පැත්තෙන් බලුවොතින්
පිළිගන්න.
එතකොට එහෙනම් දැන් මේ මම කියාගෙන ගිය රූප වේදනා සංඥා සංඛාර විස්තරාත්මකව නෙමෙයි මෙතනින් මේක ගලප ගන්න. හරි. එතකොට එහෙනම් මට දැන් කියන්න මේ දැන් පෙනීම දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත කියන මේ හතර. දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත කියන මේ හතර. දිට්ඨ කියන්නේ පෙනීම. සුත්ත කියන්නේ ඇසීම. මුත කියන්නේ දැනීම. විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. දැන් මේ හතර ඇත්තටම අභ්‍යන්තරයේ තිබුණද බාහිරයේ තිබුණද? පනවන්න පුළුවන්ද?
අපිට පනවන්න බෑ මෑණියෝ. එතන අභ්‍යන්තර බාහිර කියලා ඇත්තටම. ඒ හේතු ප්‍රත්‍යයෙන් පටිච්ච සම්පන්නව ඇති වෙන දෙයක්.
පටිච්ච සම්පන්නව හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. එතකොට මේ හේතුපත්යෙන් මේ පෙනීම කියන එක හට ගන්න වෙලාවේදී තමයි මේ අභ්‍යන්තරේ බාහිර කියන එක පෙනෙන්නේ. පැහැදිලිද? අවිද්‍යාව නිසා මේ විඥානේ මායාව.
එහෙම
විඥානේ මායාව මේ පෙනීම කියන එක හට ගන්න මොහොතේදී තමයි මේ අභ්‍යන්තරේ බාහිරේ කියලා පෙනෙන්නේ. ඇසීම කියන එක සකස් වන මොහොතේ තමයි අභ්‍යන්තර බාහිර පෙනෙන්නේ. මුත එතකොට මේ දැනීම හට ගන්න වෙලාවේදී තමයි අභ්‍යන්තර බාහිර කියලා පෙනෙන්නේ. හිතින් හට ගන්න වෙලාවේදී තමයි නැවත අභ්‍යන්තර බාහිර කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඔක්කොම මේ මායාවක සකස් වෙන දෙයක් නේද? මායා ලෝකයක් නේද? පැහැදිලිද මේ කියන දේ?
එහෙමයි මෑණියෝ. ඒ වෙලාවෙම තමයි ආයතන සකස් වෙන්නේ අපිට නේද මෑණියෝ?
ඒ වෙලාවෙම තමයි. එහෙනම් ඒක අපිට කියන්න පුළුවන්ද මේ කය කියලා වක්වත් බාහිර ලෝකය කියලා වක්වත් අපිට තැනක් හම්බ වෙනවද දැන්?
නෑ.
එතකොට එහෙනම් කය සකසලත් නැත්තම් බාහිර සකසලා නැත්තම් හරි කය කියන එක සකසලත් නැත්තම් බාහිරය කියලා සකසලත් නැත්තම් දැන් ලෝකයක් කියලා හමු වෙනවද? හට නොගන්න බවක් නේද?
පිළිගන්න
හොඳට විමසලා බලන්න. මෙතනින්ම මේක මේ සරල තැනින් අපිට මේක ගලව ගන්න බලමුකෝ. ලොකු වචන වලට යන්නේ නැතුව ඒක තේරෙනවද? එතකොට එහෙමනම් මෙතන සක්කාය කියලා ඇතයි කියලා ගත්ත යමක් හම්බ වෙනවද? බාහිරෙත් නැත්තම් අභ්‍යන්තරෙත් නැත්තම් ඇතැයි කියලා ගත්ත දේ දෘෂ්ටි වශයෙන් ගන්නකොට තමයි මම මගේ ආත්මය කොට ගන්නකොට තමයි සක්කාය දෘෂ්ටිය වෙන්නේ. උපාදාන වශයෙන් ගන්නකොට දෙයක් කියලා ගන්නකොට තමයි අපට දෘෂ්ටි වශයෙන් ගැනීම නිසා තමයි මම කියන එක හම්බ වෙන්නේ. දැන් මම කියන එක ඔය ඔතන කොතනකවත් හම්බ වෙනවද?
මම හම්බ වෙන විදියක් නෑ නේද මෑණියා?
හම්බ වෙන විදියක් නෑ. මම හම්බුනේ නැත්තම් සක්කාය දෘෂ්ටියට මොකද වෙන්නේ?
ඒක සක්කාය දෘෂ්ටිය ගැන කතා කරන්න බෑනේ.
සක්කාය දෘෂ්ටිය ගැන කතා කරන්න බෑ. එතකොට එහෙමනම් මට කියන්න අතීතේ මම හිටියද අනාගතේ මම ඉන්නවද දැන් මම ඉන්නවද කියන එක ඔතනින් බලන්න.
ඒ තුනම ගැන මම කතා කරන්න බෑ.
ඒ තුනම ගැන කතා කරන්න බෑ. එතකොට කාලය ගැන කතා කරන්න පුළුවන්ද?
බෑ.
මම හිතියොත් නේද මට නේද කාලය හම්බ වෙන්නේ.
කාලය පැනෙන්නේ නැහැ. මම කියන පුද්ගලයා නැත්තම්.
මම කියන පුද්ගලයා නැත්තම් කාලය පැනෙන්නේ නැහැ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පංච උපාදාන ස්කන්ධය මෙන්න මේ විදිහට බලන්න. දිග කොට. දැන් දිග කොට හම්බ වෙන්නේ කාටද?
මට.
හීන පහීන.
ඒත් මට මං කියන පුද්ගලයා ඉන්නකොට විතරයි.
මං කියන එතකොට අර 11 ආකාරයක පෙන්නන නේද? හීන පහීන සැප දුක එතකොට ඕලාරික සුක්ම ඔය ආකාරේ. ඒ ඔක්කොම හම්බෙන්නේ මේ අවිද්‍යාව තුල මායාව තුල නෙමේද?
පිළිගන්නවා.
දැන් මායාව කැඩුණා නා. මායාව මායාවක් විදියට දැක්කනා. විද්‍යාවද පහළ වෙන්නේ අවිද්‍යාවද?
විද්‍යාව.
විද්‍යාව. එහෙනම් එහෙමනම් ඒ ස්කන්ධය තුල අවිද්‍යාවද තියෙන්නේ විද්‍යාවද තියෙන්නේ?
ගුරුමෑණියේ අපි sorry මෑණියන් එතන ස්කන්ධයක් වුණත් පහළ වෙන්නේ දෙයක් නෑ නේද?
ස්කන්ධයක් පහළ වෙන්න විදියන්නේ ස්කන්ධය පහළ වුණොත් පහළ වෙන්නේ ඒත් මට නේද?
ඒක.
ස්කන්ධය ගැන කතා කරුවාති ආයිත් මට නේද?
එහෙමයි.
එතකොට එහෙමනම් මම නැත්තම් මම ගොඩ නැගුණොත් නේද මේ සියල්ලම? මම පැනවුනොත් නේද මේ සියල්ල?
එතන මෑණියෝ පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ මට පොඩි මේ ප්‍රශ්නයක් මට තියෙනවා. මේ මේක මේ වෙන පැත්තකට යන්න නැති වෙයි කියලා හිතලා මං අහන්නේ මේක. දැන් ඒක අන්ද කතා කරනකොට මෑණියෝ ගිය සතියේත් මට මතකයි අපි කතා කරා ස්කන්ධයන්ගේ පහළ වීම තමයි මේ ලෝකය කියන්නේ ඇත්තටම.
ලෝකය කියලා කියන්නේ.
ඔව් කියන්නේ ඇත්තටම. අවිද්‍යාවෙන් මම එතකොට ඒකව අපි කතා කරේ යෙදිලා කියලා ඇත්තටම ස්කන්ධයන්ගේ පහළ වීම. එතකොට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි එහෙම ස්කන්ධයන්ගේ පහළ වීම අපි මේ දුකයි කියලා කියනවානේ. හැබැයි එතන මේ මොකද්ද මේ මේක මේ ස්කන්ධයන් අපි පහළ වෙනකොට ඒක උපාදානය කරන එකද මේ එතන පංච උපාදාන ස්කන්ධය වෙන්නේ?
පංච උපාදාන වශයෙන් ගැනීමම තමයි සක්කාය කියලා කියන්නේ.
ඔව්. හැබැයි එතකොට අපි මේක
ඒක දෘෂ්ටි වශයෙන් ගත්තම ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා.
එහෙමයි මෑණි. එතන මට මේ මේක ඇත්තටම සුදුසු නැති ප්‍රශ්නයක් අහන්න. දැන්
නෑ කමක් නෑ.
රහතන් වහන්සේගේ පැත්තෙන් ගත්තොත් රහතන් වහන්සේට ස්කන්ධ පහළ වෙනවද නැද්ද කියන එක ඇත්තටම
අපි මේ රහතන් වහන්සේ කියන කෙනා
පැනුණා.
වහන්සේ පුද්ගලයා විදියට පුද්ගලයන් අට දෙනෙක් පෙන්වන්නේ අට්ඨපුරිස පුද්ගලයා කියලා.
එහෙම.
ඒ අට්ඨපුරිස පුද්ගලයෙක් ගැන කතා කරන්න පුළුවන්ද මේ සක්කාය දෘෂ්ටියේ තුල?
බෑ.
සක්කාය දෘෂ්ටි විරෝධය වෙනකොට අට්ඨපුරිස පුද්ගලයා ගැන කතා කරන්න පුළුවන්ද?
අදාළ නෑ ඒක නේද?
අදාළ වෙන්නේ නෑ. මොකද කෙනා හම්බුනොත් විතරයි ඒ කෙනාට තමයි පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න වෙන්නේ, පටිච්ච සම්පදාය ගැන කතා කරන්න. මේ සියල්ල ලෝකයනේ. එතකොට ලෝකෙන් එතර වීම තුල මේ කිසිවක් නැහැ.
නෑ මාට ඒක එහෙමයි මෑණියෝ. මට නිකන් මට හිතෙනවා දැන් අපි දැන් මේ පුද්ගල වශයෙන් අපි මේ ලෞකික ලෝකයේ ඉඳගෙනනේ මේක මාර්ගය
යන්නේ. ඔව්.
අපි එහෙම යනකොට දැන් අපිට අපි කියමු මේ අපිට අවිද්‍යාව වේදිලමයි තියෙන්නේ. නැත්නම් අපිට හැම වෙලෙම පංච උපාදානස්කන්ධනේ හැම වෙලේ. හැබැයි
හම්බ වෙන්නේනේ. ඔව්.
අපි මේ මෙහෙම යනකොට අපිට ස්කන්ධ පහළ වෙන එක කියන එක අපි උපාදාන දැන් අපි මට තියෙන
එතනදි මෙහෙමයි. ඒක තමයි මම දැන් එදා කියන්න උත්සාහ කරේ.
ඔව්.
අපට රහතන් වහන්සේ කෙනෙක් පැන වුණාන් පස්සේ රහතන් වහන්සේ අපිට පෙන්වන කනවා බොනවා ඇවිදිනවා කතා කරන ඔක්කොම අපට මේ සැකසෙනවනේ.
එහෙම.
එතකොට ඒ සැකසෙන එක තුල රහතන් වහන්සේ කියලා ඒතන අපට පැනවෙන්නේ රූපයක් නේ අපට ඇත්තටම.
එහෙම.
පෙනීම කියන එක අපට බෙදන් මේ ස්කන්ධ පංචකය පෙර අවිද්‍යා කර්මතණ්හා ආහාර නිසා අපරගත විපාකයක් නේ.
එහෙම. මගේ ප්‍රශ්නේ
ඉවර වෙන
සමාවෙන්න බෑනේ. එතන මං අහන්නන්නේ දැන් රහතන් වහන්සේට ස්කන්ධ හැබැයි පහළ වෙනවා හැබැයි උපාදානීය කරන්නේ නැහැ කියන එකද? එතන පොඩි
උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. මම මගේ ආත්මය කියනකොට ගන්නෙ නැහැ. මොකද ප්‍රඥාව යෙදিলা තියෙන හින්දා.
අවසරයි මේ මට ප්‍රශ්නයක්
නැහැ. විද්‍යාව පහළ වෙලා තියෙන හින්දා. ආහනයි.
එතකොට අපිට කියන්න පුළුවන් ද රහතන් වහන්සේලා ස්කන්ධ තියෙනවා කියලා?
රහතන් වහන්සේ මේ රහතන් වහන්සේ කියලා පැන වුණොත් සිත් ක්ලාස් වීමක් සිදු වෙනවනේ. රහතන් වහන්සේ පැනවිච්ච රහතන් වහන්සේට පැනවිච්ච රහතන් වහන්සේ ගේ අවිද්‍යාව යෙදිලා නැහැ. මොකද විඥානේ කියනවනේ අපටිච්චිත විඥානේ කියලා තියෙන. ඒ කියන්නේ නාම රූප සකසන්නේ නැහැ නැමත.
ඔව්. ඒ නාම රූප සකසන්නේ නැත්නම් ස්කන්ධ පහළ වෙන්නේ දෙයක් නැහැ.
ඔව්. එතද මෙතනදී නාම රූප කියන්නේ දැන් නැවත සකස්වන්නේ. ඒකට ඒ කියන්නේ මේ මත කියන්නේ අනිදස්සන විඥානේ කියන්නේ. ඒ කියන්නේ සක විඥානේ තුල ඒ කියන්නේ භවය සකසෙන්නේ නැහැ.
හැබැයි මෑණියෝ එතන මෙහෙම ප්‍රශ්නයක්
අහනවද?
මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද මෑණියෝ, දැන් අපි එදා කතා කරපු විදිහට ස්කන්ධයන්ගේ ස්කන්ධපාතභාව ආයතනයන් ප්‍රතිලාභ. එතකොට ස්කන්ධයන්ගේ පාලවීම තමයි ජාතිය.
ස්කන්ධයන්
තමයි මරණය.
මරණය.
ස්කන්ධ පහළ වෙනවා කියන්නේ අපේ ජාතිය හම්බෙලා.
එතනදී මෙතන මෙහෙ මේ මෙතන කියන්නේ රහතන් වහන්සේ පිරිනිවිනවනේ. එතන ඒ කියන්නේ මෙතන ඔතන ඔය කියන්නේ ඇත්තටම රහතන් වහන්සේ ගැන කතා කරනකොට මොකද කියන්නේ දැන් මේ අවිද්‍යාව කියන එක සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේගේ දැන් අවිද්‍යාව පටන් ගන්න කොතනින්ද මේ ස්කන්ධයන්ගේ මානසිකාර තුලනේ මනෝ විඥානයේ ඇත්ත නොදන්නා මේ පෙනීම දැන ගැනීම පෙනිච්ච දේ දැනගන්නවා දැනගන්න එකේ ඇත්ත එතන Nirodhe නොදකින නිසා සමුදේ තුලම වය දකින්නේ නැති නිසානේ ඒක දෙයක් කියලා පනවගන්නේ දෙයක් කියලා පනවා ගැනීම මන්නේ අපට ලෝකය කියලා හම්බ වෙන්නේ පැහැදිලිද මේ කියන එක ලෝකය කියලා හම්බෙන්නේ අන්න එතනින්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක හම්බ වෙන්නේ අපට අතන ස්කන්ධ ටික මම මගේ ආත්මයකට ගන්නෙ නැහැ මොකද අතක උප්පත්තියෙන් තමයි පෙර අවිද්‍යාවෙන් තමයි අතන චුතුසිත පහළ වීම නිසා අවිද්‍යාව යෙදලා වට දැන් විද්‍යාව පහළ කරගත්තට පස්සේ මේ පංච උප ඒ ස්කන්ධ ටිකේ අවිද්‍යාව යෙදලා නැහැ එතන මොකද එතන ඒ තුල තියෙන ප්‍රඥාව ප්‍රඥා චෛතසිකෙන් තමයි මහතම් වහන්සේලා ඒ කියන්නේ ඉතුරු කාලේ ඉන්නේ අර කෙලෙස් පරිනිර්වාණය කරාට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය වෙනකන් රහතන් වහන්සේ පිරිනිවෙන්නේ නැහැනේ නැත්තම් ඒ මොහොතම පිරිනිවෙන්නේ නැප්පේ පැහැදිලිද මේ කියන එක
එහෙම
එතන අවිද්‍යාව යෙදිලා නැහැ මොකද අවබෝධ කරගෙන තියෙන සම්පූර්ණ වශයෙන් මේ සම්පූර්ණ අර මොටරයක් කරකැවිලා නැවතුණාට පස්සේ නැවත කරකිලා යනවනේ අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. නැවැත්තුවට පස්සේ කරකින තියෙනවානේ.
ඒ ස්මෙනියෝ ස්කන්ධ පහළ වෙනවා කියන්නේ අවිද්‍යාව ඔල්රෙඩි යෙදිලා නේද?
මෙතන අවිද්‍යාව යෙදිලා නැහැ කියන එකයි මම කියන්නේ. මොකද සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු කරලා නැති ඉන්නේ.
ඔව් එහෙම වෙන්න ඕනි මෑණියෝ.
අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙන්නේ.
එහෙම
ස්කන්ධ පහළ වුණේ අවිද්‍යාව නිසා තමයි. පහළ වුණේ අවිද්‍යාව නිසා.
ඔව් එහෙමයි මම.
එතකොට උප්පත්ති භවයේදී උප්පත්ති පටන් ගන්නකොටම ආයුෂය තීරණය වෙන්නේ මේ කොතනදද මේ චුතුසිත පහළ වෙන චුතුසිතේ දී ප්‍රතිසන්දි සිතත් එක්කලානේ ආයු කාලය තීරණය වෙන්නේ.
එහෙමයි මම.
ඒ දක්වා විපාකයේ ගෙවනවනේ.
එහෙම ඇත්තටම මෑණියෝ අපි අහන්න ඕනි ප්‍රශ්නිකුත් නෙමෙයි දැන් අපි රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයිනේ අපි හොයන්න ඕනි ඇත්තටම අපිට හිතෙනවා මේක මෙහෙම වුණාම කොහොමද කියලා
මෙහෙමද කියලා එතකොට අර අවිද්‍යාව අතන අවිද්‍යාව දුරු වුණාට පස්සේ අර ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා එතකොට එයා පුද්ගලෙක් කෙනෙක් සත්වෙක් නෙමෙයි
එහෙමයි
ආයත් එක දැන් ආයත් වචන වලින් කිව්වොත් ඒක ක්‍රියාවක් කියලා ගත්තත් ආයත් මම ඉඳගෙන තමයි ආයත් කතා කරන්න වෙන්නේ. මොකද අතන දුරු වුණාට පස්සේ ඒක කිසිවක් අදාළ වෙන්නේ නැහැ තමංශයට.
ඔව් එහෙමයි මෑණියේ මොකද අපිට තමයි මෙහෙම ඉන්නවා කියලා හිතන්නේ ඒ උනාට
යාට අපිට තමයි ඒ දේ සිද්ධ වෙන්නේ.
ඔව් එහෙමයි මෑණියෝ පැහැදිලි කරුවන් සන්නයි මෑණියෝ.
ඔව් තව මොන හරියටන මේ කරගන්න තියෙනවද? අපි ඔතනේ මේ ටික දකිමින් හැමතිස්සෙම මේක මෙතන මේ නොබව දකින්නකොට අර රහතන් වහන්සේගේ වෙලා තියෙන වෙනස මොකද දන්නවද? දැන් සාමාන්‍ය කෙනා මේක දැක්කට දැන් අපි හිතමු සෝවාන් ඉච්ච කෙනෙක්ව සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක්ව සෝවාන් ඉච්ච කෙනා පළවෙනි වතාවට මේක දකින්නවා. හරි? මෙතන බාහිරයක් අභ්‍යන්තරයක් පැනවෙන්නේ නැහැ. මේ ස්කන්ධ පංචකේ නිරෝධයක් මෙතන හම්බ වෙන්නේ කියලා පළමු වතාවට ඒක දකිනවා. දැක්කට ඒ තුල පිහිටන්නේ නැහැ. ඒක කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පනාමාස කියන සංයෝජන තුල දුරු වෙනවා. අර එතකොට මේ පුද්ගලයෙක් විදිහට තමයි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ. වැදිරි මට පුදුස පුද්ගල
ඇහෙන්නේ නැතුන් ගියා මෑණි ඇහෙන්නේ
නැහැ. කියන්නේ ඒකනේ. එතකොට සො ඇහෙනවද?
දැන් ඇහෙනවා මෑණි ඇහෙන්නේ නැතුන් ගියා. ඉස්සර දැන් නම් ඇහෙනවා අපහු.
ඇහෙනවනේ. හරි. එහෙමනම් මේ කෙනා පනවගෙනනේ අපිට පෙන්වන්නේ සෝවානාර ශ්‍රාවකයා, සකුද්දාගාමියාර ශ්‍රාවකයා, අනාගාමියාන ශ්‍රාවකයා රහතන් වහන්සේ කියලා අපිට පෙන්වන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පද පරාමාස කියන මේ සංයෝජන තුන. එතකොට මෙන් දැන් සීලප්පද පරාමාස කියලා ගත්තොත් අපි කරන යමක් පරමුණු කරගෙන කරන සියලුම දේවල්. සීලම පංචශීලද අටශීලද සමත භවදා මේ සියල්ලම සීලප්පද පරාමාස විදියට තමයි ඇත්තටම ගණන්නේ. පැහැදිලිද මේ කියන එක? මොකද දෙයක් පනවගෙනනේ.
එහෙමයි.
එතකොට ඒක තමයි සීලප්පද පරාමාස කියලා හම්බුනේ. හරිද? එතකොට ඒ තුන පළමු මතාවට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පද පරාමාස කියන මේ සංයෝජන තුන පළමු මතාවට දුරු වෙනවා. හරි? එතකොට එයාට කියනවා එයා සෝවාන් වෙනවා කියලා. ඊළඟට සකෘත්කාමී මෙලාවෙදි වෙන්නේ මොකද්ද? මේ රාගදේශ මොහ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පද පරාමාස තුන සංයෝජන තුන කැඩුණක වට රාගදේශ මොහ දුරු වෙලා නැහනේ සෝවාන් ආර ශ්‍රාවකයාගේ. එතකොට මේ රාගදේශ මොහ දුරු වෙන්න පටන් ගන්නකොට දිය වෙන්න වගේ ගන්නකොට කියනවා සකෘත්කාමී කියලා. එතකොට මේ රාගදේශ මොහ තන්නි කරම සම්පූර්ණයෙන්ම අයින් වුණාම කියනවා අනාගාමී කියලා. ඊළඟට කාමරාග පැටික නේද? අවිද්‍යා නෑ. ඊළඟ සංයෝජන තුන් දෙක මොකද්ද? අවිද්‍යා මාන උද්දච්ච. ඔය ටික මහතම් මාංශයේ නැති වෙනවා කියනවා. එතකොට මෙතන මේ ඔය හතර දෙනා පෙන්නලා තියෙන දස සංයෝජනයක් නේද ඔය තුල පෙන්නලා තියෙන්නේ? කෙනෙක් පුද්ගලයක් නෙමෙයි නේද?
එහෙමයි.
මේ කියන දේ තේරුණාද?
එහෙමයි.
මේ සංයෝජන 10 නේද මම කියලා තියෙන්නේ අන්තිමට බලනකොට. සංයෝජන 10 නේද මම වෙලා තියෙන්නේ.
එහෙමයි.
එතකොට මේ සංයෝජන 10 නැති වුණොත් එහෙනම් සංයෝජන 10 නැති වුණොත් රහතන් වහන්සේ කෙනෙක් මොකක්වත් දෙයක්වත් පණවන්න බෑ තවදුරටත්. සංයෝජන එකක් හරි තියෙනවා නම් එයා තුල මමත්වය තියෙනවා. සංයෝජන 10ම නැති වුණාන් පස්සේ තමයි මමත්වයෙන් මිදෙන්නේ. මේ කියපු දේ තේරුණාද? ඔන්න ඔය විදියට විමසගෙන යනකොට දැන් අර එදාම මේ ඇති කල්ලි මේවි. එතකොට ජාතිය 15 දැන් මට එදා කීප එක තේ. දැන් සමුදය තුලම වය කියලා කිව්වනේ. මේ එදා කීප එක මතක් වෙලා මේ කතා කරන්න ගත්තේ. අර සමුදය වය.
ඔව්.
සමුදය වෙලා වය වෙනවා කියන එක දැන් ඒකත් අපි දැකිය යුතු තැනක් තමයි. මේ හටගත්ත දේ ඉතුරු
සමාවෙන්නමනේ. එතන මේ කොහොමද මේ අපි කියන්නේ මේ ස්කන්ධයන්ගේ 15 දුක වෙන්නේ කොහොමද?
එතන ස්කන්ධයන්ගේ 15මයි දුක කියලා කියන්නේ මොකද? මේ ස්කන්ධයන් තුලම නේද අපි ලෝකේ හදාගෙන තියෙන්නේ?
ඔව් දුක
ලෝකේ පැනවිච්ච හින්දානේ අපට දුකක් හම්බ වෙලා තියෙන්නේ. නැතුව බාහිර රූප තිබිලා නෙමෙයිනේ දුක හම්බුනේ අපට.
ලෝකේ හම්බෙච්ච නිසා දුක වෙන්නේ කොහොමද? ඔව්.
ජාතිය 15මනේ. ජාතිය 15මනේ ලෝක. එතකොට ජාතිය කියලා අපිට හම්බුනේ අන්තිමට මොකද? පංච උපාදාන ස්කන්ධය නේද?
එහෙමයි.
මෙතන ලෝකේ කියලා කියන්නේ ජාතිය තමයි ඇත්තටම.
ලෝකයේ කියන්නේ ජාතිය එහෙමයි.
පැහැදිලිද මේ කියපු එක? ලෝකයේ කියලා කිව්වොත් බඹයක් වූ ශරීරය කියලා ගත්තටින් ලෝකයේ කිව්වා නම් එහෙනම් ජාතිය කියලා ගත්තේ ලෝකය නේද?
එහෙමයි.
එතකොට එහෙනම් දුක හටගත්තේ මේ පංච උපාදානස්කන්ධය සකසිච්ච නිසා මිසක ඇත්තටම වෙන එකක් හේතුවක් නිසා නෙමෙයිනේ. අපිට ඇහැ කියලා හම්බුනේ පංච උපාදානස්කන්ධයන් නේද?
එහෙමයි.
ඇහැ කියලා හම්බුණා නම් දැන් මේ අපේ කය ගැන කතා කරොත් ඇස කන නාසය දිව ශරීරේ මනස. එහෙම නැත්නම් අපිට මේ දෙතිස් කුණපයක් හම්බ වෙනවානේ. කේසා ලෝමා නකා දන්තා චතෝම කියලා ওই විදියට. දැන් මේ ඔක්කොම එහෙම තියෙනවද එහෙම දෙයක්?
නැහැ.
ඒ ඔක්කොම සැකසුනේ මේ පංච උපාදානස්කන්ධය තුල නේද?
එහෙමයි.
දැන් ඒක සැකසිච්ච හින්දා නේද අපිට දුක හම්බුනේ?
එහෙම. පංච උපාදානස්කන්ධේ දුකයි. ඔව්. එහෙම.
පංච උපාදානස් ඔව්.
ජාතියම නේද දුක?
ජාතියම තමයි දුක. ජාති ජාතිපි දුක්ඛා කියලා කියන්නේ ජාතියමයි දුක. ජාතිය පහළවීමමයි දුක.
එහෙමයි.
එතකොට ඒ ජාතිය කියලා කියන්නේ මේ සියලුම දේ. ජාති කිව්වම සියලුම කෙනෙක් පුද්ගලෙක් කියලා විතරක් නෙමෙයි. මේ හැම එකක්ම ජාති. ඊදහඳ තාරකා ඒ විදිහට ගත්තත් අප පෙන්ුණා කියලා ගත්තත් ඒක ජාති තමයි. දීර්ඝ සුතමුත විඤ්ඤාත කියලා හම්බුණා නම් ඒක ජාති තමයි. දෙයක් විදිහට නෙ අපිට හම්බ වෙන්නේ.
එමයි.
එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇති කල්ලි මෙවේ ජාතිය තුල ජාතිය ඇත්තම මරණය වේ. එතකොට ජාතිය තුලම නේද මරණය තියෙන්නේ?
එහෙමයි.
ජාතිය අපිට මරණයකින් තොරව ඉපදීමක් ගැන කතා කරන්න පුළුවන්ද? ඉපදීමකින් තොරව මරණයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඉපදීමට සාපේක්ෂව නේද මරණය?
එහෙමයි.
මරණය එම්මන ඉපදීම තුලම නේද මරණය කියන එක හම්බෙලා තියෙන්නේ. ඉපදීම තුල නේද? ඉපදීම කතා කරන්න වෙන්නේම මරණයත් එක්කම නේද?
ඉපදීමක් හටගත්තේ නැත්නම් මරණයක් ගැන කතා කරන්න බෑ.
කතා කරන්න බෑ. එහෙනම් එතනම නේද මරණය තියෙන්නේ?
එහෙමයි.
අන්න ඒක තමයි කියන්නේ සමුදය තුලම වය කියලා. සමුදයක් සකස් වුණොත් නේද වය ගැන කතා කරන්න වෙන්නේ?
ඔව්. සමුදයක් හට නොගත්තොත් වයක් වයක්
වයක් ගැන කතා කරන්න වෙන්නේ
නෑනේ.
එතකොට අපි Nirodha කියලා දකින්න ඕන මොකද මෙන්න මේ හට නොගත් බව. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඔතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. දැන් මෙන්න මේ විදියට. දැන් මේ දුක නැති කරගන්න කියලානේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ හතර. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන දුකද වේ. දුක්ඛ සත්‍යද වේ කියනවා. හැබැයි දුක්ඛ සත්‍ය දුක නොවේ කියනවා.
පිළිගන්නවා.
එතකොට දුක්ඛ සත්‍ය දුක නොවේ. එතකොට දුක්ඛද වේ, දුක්ඛ අසත්‍යද වේ කියනවා. හැබැයි දුක්ඛ සත්‍ය දුක නොවේ කියනවා. එතකොට මේ කතා කරන්නේ මේ ස්කන්ධ පංචකය ගැන නේද?
එහෙමයි.
එතකොට පංච උපාදානස්කන්ධය දුකයි. හැබැයි ස්කන්ධේ දුක නැහැ කියන එකද පෙන්වන්නේ? මොකද උපාදාන වශයෙන් ගත්තොත්නේ දුක හම්බ වෙන්නේ.
අන්න එතන ප්‍රශ්නේ තියෙනවා මෑණියෝ. මට තියෙන ප්‍රශ්නේ තමයි එතන ස්කන්ධ ටිකද දුක, ඒ කියන්නේ ස්කන්ධ උපාදානේ වීමද දුක?
ස්කන්ධ උපාදානේ වශයෙන් ගන්න නිසා.
ඒ
පංච
පහල වීමද දුක?
දුක්ඛා කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. පංචස්කන්ධා දුක්ඛා කියන්නේ පංච උපාදාන ස්කන්ධා දුක්ඛාමානේ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය තුලනේ අපිට ලෝකය හම්බ වෙන්නේ. ලෝකය කියන්නේම පංච උපාදාන ස්කන්ධේනේ.
එතකොට මෑණියන් දැන් ජාතිය දුක දුක නම් ජාතිය නිසා තමයි ස්කන්ධ පහළ වෙන්නේ.
ජාතිය නිසා තමයි
ස්කන්ධ පහළ වීම.
ඔව් ස්කන්ධ පහළ වෙන්නේ. හරි.
එතකොට ස්කන්ධ දුකයි.
ස්කන්ධ දුක. එතකොට ස්කන්ධ දුක එක ස්කන්ධ ටික හම්බෙන්නේ දුක්ඛාර සත්‍යයට. හරි? මොකද ඒක විපාක. ඒක දුක්ඛාර සත්‍යයට. හැබැයි දුකට
ඔව් දුක හරි සත්‍යද
අපි දුක හදාගන්නවානේ අපි.
හරි 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 පිළිගන්න. පැහැදිලි.
දුක හදාගන්නවා.
එතන මෑණියෝ ස්කන්ධ ටික දුකයි කියන්න බෑ එතකොට නේද අපිට
ස්කන්ධ. එතන ස්කන්ධ ටික දුකයි කියන්න බෑ.
ඔව් උපාදානේ වීම තමයි දුක. නැත්තම් අපි ස්කන්ධ පහළ වෙන්න බෑනේ. ස්කන්ධ පහළ වුණොත් පහළ නොවෙන්න පුළුවන් ද කියලා හිතනවා. එහෙම.
ඔව්.
එතකොට මෑණියන් සමායෙන්න මට මේක එතකොට මේක මෙයා කරගන්න.
ආ කමන්නේ උමා.
පාලවීම ධාත්‍ය පාලවීම දුක්ඛ නම්.
ඔව්.
සත්‍ය නම්.
ඔව්.
ධාත්‍ය පාලවීම දුක්ඛ සත්‍ය නම්. එතකොට ස්කන්ධ
පාලවීම. ධාත්‍ය පාලවීම දුක්ඛ.
ඔව්.
ධාත්‍ය පාලවීමයි දුක්ඛ.
හරි.
එතකොට ධාත්‍ය පාල වෙන්නේ මෙතනනේ ධාත්‍ය පාල වෙන්නේ වේදනාව. ස්කන්ධයන්ගේ වේදනාවට තණ්හා කරන්න ගිහිල්ලානේ.
ඔය එක හරි මෑණි.
වේදනාව තණ්හාවෙන් ගන්න හින්දානේ.
හරි පිළිගන්නවා.
ඔව්. එතකොට එතන ඉඳන් උපාදාන ස්කන්ධය සැකසෙන්නේ. උපාදානය වෙන්නේ. එතකොට තමයි
නැ මෙහෙම කිව්වොත් හරි මම සමාවෙන්න. දැන් ස්කන්ධ පහළවීම ඒක ස්කන්ධ පහළවීමම උපාදානය වෙනවා. රහතන් වා කියන්නේ අවිද්‍යාව දුරු කළ රහතන් වහන්සේලාට පමණයි මේ උපාදානයක හට නොගන්නේ.
හට නොගන්නේ රහතන් වහන්සේට පමණයි.
ඔව්. ඒතර ස්කන්ධ පහළවීමම උපාදානයට හේතුව.
උපාදානයට හේතුවක් වෙනවා හැබැයි ස්කන්ධ පාලවීම නිසා උපාදානස්කන්ධය උපාදානය සිදු වෙන්නේ. හැබැයි මේක ඇත්ත දකින්නකොට උපාදාන උපාදානේ වීමෙන් තොර වෙනවා. මොකද
ඒ රහතන් වහන්සේ අවිද්‍යාවෙන් තොර.
අවිද්‍යාවෙන් තොර වෙනවා. මොකද යෝනිසෝ මනසිකාරේ ප්‍රඥාව හැම ශණයකම සකසලා තියෙනවා රහතන් වහන්සේගේ. ඒකයි. එතන පැහැදිලිද? ඔබම ප්‍රශ්න අහන්න මට ප්‍රශ්න අහනකොට හොඳයි. ඔය ටික හොඳට කල්පනා කරලා බලන්න. උපාදාන ස්කන්ධේ පටන් ගන්න කොතනින්ද කියලා.
ඒක හරිනේ මට
හිතෙනවා. නැතන වේදනාව දැන් ස්කන්ධ පංචකෙන් ගිහිල්ලා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය මෙන ස්පර්ශපත්‍යෙන වේදනාව. හයිද එතකොට ස්පර්ශපස්තෙන් වේදනාව හටගන්නකොට මෙන්න මේ වේදනාවට තණ්හා කිරීම නිසා නේද උපාදාන වෙන්නේ.
එහෙම.
එතකොට මේ වේදනාවට තණ්හා කරන්නේ මම මගේ ආත්මය කොටගෙනනේ. විඳීම ගන්නවා මට වුණා කියලා. මට පෙනුණා, මට ඇසුණා, මට දැනුණා, මම දැනගත්තා කියලා ගැනීම නිසා තමයි තණ්හාවට යන්නේ. තණ්හාපච්චය උපාදාන වෙන්නේ, උපාදානපච්චය පෙනීම දෙයක් වෙලා හම්බ වෙනවා, පෙනීම තුල ජාතියක් හම්බ වෙනවා. එතන තේරුණාද? මොකද අපිට මේ යම් කිසි කෙනෙක් ඉපදෙන්නෙම අවිද්‍යාව නිසානේ.
එහෙම.
එතකොට එතන පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල අවිද්‍යාව යෙදিলা තමයි තියෙන්නේ. මොකද දැන් පුංචි දරුවා ඉපදුනාට පුංචි දරුවාට පෙනීම තියෙනවා, දැනීම තියෙනවා, දැන ගැනීම තියෙනවා. හැබැයි ඒක යාට හිතන්න කියන්න කරන්න බෑනේ. හැබැයි පුංචි දරුවා මැරුණොතින් එයා මේ පිරිනිවිල යන්නේ නැහනේ. එයා නැවත උප්පත්තියක් යදෙනවානේ. මොකද ඒ උප්පත්තිය යෙදෙන්නේ එතන ස්පන්ද පංචකය තුර අවිද්‍යාව කියන එක යෙදিলা තියෙනවා. හැබැයි රාතන් වහන්සේ තුල ඒක යෙදিলা නැහැ. මොකද අවිද්‍යාව දුරු කරලා ඉන්න හින්දා.
එහෙම
අවිද්‍යාව දුරු කරපු නිසා නැත්තම් මහත් පුංචි දරුවගේ තින්නේ ප්‍රබෂර චිත්තේ නා පුංචි දරුවත් මැරිච්ච ගමන් මේ නැවත උපත්යකට යන විදියක් නැහැනේ.
හැබැයි මෑණිය මට මේ ප්‍රශ්නයක් එනවා. එතන මේ ස්කන්ධ දැන් අපිට ස්කන්ධ කවදාවත් හම්බෙන්නේ නැහැ නේද? අපිට උපාදානයේ වෙලාම නේද හම්බෙන්නේ?
අපිට උපාදානයේ වෙලාමයි හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට සසරේ අපි යන්නේ නැවත 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 නැවත.
ඔව්. අපිට හම්බෙන්නේ උපාදානයේ
වෙලාම. ඒක බේරකොටම දෙයක් කියලා අල්ල ගන්නවානේ අපි.
ඔව්. අපි දැන් එහෙම හම්බෙන මට්ටම නෑ අපි. අපිට උපාදානයේ
වෙලා. කන්දේ පහළින්ම තමයි උපාදානික.
ඔව්. දැන් මෙතන දැන් අපිට අපි දැන් මේකනේ දැන් අපිට රාගයේ දේශයේ අපිට නැති කරගන්න කොහොම හරි පුළුවන්. රාගයක් ආවොත් දේශයක් ආවොත් මේක රාගයේ දේශයේ කියලා නුමුත් මෝහය. මෝහය තමයි අමාරුම එක කෙනෙකුට නැති කරන්න. ඒකට මෝහය තුල තමයි අර සියලුම දේ තියෙන්නේ ඇත්තම කියනවා නම්.
ගන්න.
මොකද මෝහය කියන්නේම අපිට දෙයක් කියලා හම්බවීමමනේ. ලෝකේ අපිට පැනවිලාමන්නේ උපාදානයි වෙලාමනේ හම්බ වෙන්නේ. ඒකට ඒ අර යෝනිසෝ මනසිකාරයේ වැඩි වැඩි කරගන්න ඕන කියන්නේ. දැන් හැම මොහොතක් පාසා දැන් මේ අපේ අයෝනිසෝ මනසිකාරයෙන්නේ අපි යන්නේ හැම තිස්සෙම. දැන් මොකද අපේ සංසාරේ පුරාවටම අයෝනිසෝ මනසිකාරයෙන් ගිහිල්ලා අපි හිතලා අයෝනිසෝ මනසිකාරය කරනවා නෙමෙයිනේ. අපිට ඒක ඉබේම අයෝනිසෝ මනසිකාරය වෙනවා. හැබැයි රහතන් වහන්සේගේ වෙන්නේ මොකද්ද? මේ දැන් අපට අයෝනිසෝ මනසිකාර වෙනවා වගේ රහතන් වහන්සේට හැම මොහොතකම මේ යෝනිසෝ මනසිකාරේ පිහිටලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. මොකද බලෙන් කරනවනේ මේ රහතන් වහන්සේ. බලෙන් යෝනිසෝ මනසිකාර කරන නෙමෙයි. ඒකට අදාළව පංච උපාදානස්කන්ධයේ සැකසෙන්න තියෙන කෙලෙස් ටික අයින් වෙනකොට ස්කන්ධයෙන් නවතිනවා උපාදානස්කන්ධෙට යන්නේ නැතුව. අපි කෙලෙස් දැන් මේ කෙලෙස් වලින් මේ මේක වෙලා තින්නේ මේක වැහිලා තින්නේ. දැන් මේ කෙලෙස් කියන මලකඩ ටික අපි කඩාගෙන ගියාම අරටුව විතරයි තියෙන්නේ. ඒ කියන එක තේරුණාද?
එහෙමයි මෑණියෝ. ඒ කෙලෙස් මට්ටමට එනකොට අපි කොහොමත් ලෝකයට අහුවෙලානේ ඉන්නේ.
අහුවෙලානේ. එතකොට කෙලෙස් තුලින් තමයි අපිට මේ හැම දෙයක්ම කතා කරන්න සිද්ධ වෙලා
තියෙන්නේ.
ඔව්.
මෑණියෝ දැන් අපි වේදනාව කියන ගත්තාම
ඔව්.
මතන් මාංශයේ වේදනාව තේරෙනවද නැද්ද?
මෙහෙමයි. රහතන් වහන්සේට වේදනාව තේරෙනවා කියන්නේ මේමය. දැන් මෙතන විඳීම කියන දැන් ඕක ඉතින් රහත් වෙලාම තමයි ඇත්තටම කියන්න වෙන්නේ. මොකද ඒක දක්වා මම දන්නේ නැහැ. නමුත් හැබැයි රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් මේ නිසියම්මක් තිබුණා නේද? කොණ්ඩේ මාරුවක් හැදුණා නේද?
හැබැයි එක දෙයක් තියෙනවා. මෙතන දැන් ස්පර්ශ පත්‍යයෙන් පත්‍යයෙන් ගත්තාම වේදනා සංඥා ඔය දෙකටම
ඒ ස්කන්ධය මමම
ඔකටයි ගොඩයි. ඔය ඔය දෙකෙන් එනකම්ම විපාක සිත් නේද?
විපාක සිත් කියන්නේ ඒ විපාකයේ ගෙවෙනකම් මේ ඉන්නවා. හැබැයි රහතන් වහන්සේට රහතන් වහන්සේ හම්බ වෙලා නැහැ.
ඔතන මේ මට කියන්න දෙන්නේ. මං කිව්වට පස්සේ කියන්නේ ඒක නැත්තම් මේක පැටලෙනවානේ. ඒක මං මට තේරෙන දේ මං කියන්න. මම වැරදි නම් මම නිවැරදි.
ආහරි.
එතකොට ඔතෙන්ට එනකම් විපාක සිත්. එතකොට විපාක සිත් කියන්නේ බුදුහාමුදුරන්ටත් ඔළුව කැක්කමක් හැදුනහම කොන් දෙකක් තුනක්ද මේ විපාසය දැනුනහම වේදනාව නේද? ඒකල වේදනාව ඒ
දැනීම
මේක තියෙනවා. එතකොට එතෙන්ට එනකම් විපාක සිත්. අපිට උපාදානය කරන ඔතෙන්ට එනකම් විපාක සිත් තමයි තියෙන්නේ.
හැබැයි
උපාදානය කරන තැනක් තියෙනවා. උපාදානය වෙන්නේ මනසෙන් හරි එළිය තියනවා කියන පැනුවට පස්සේ පනෝපු ගමන තමයි. අපිට එළිය තියෙන මාර්ගයෙන් වෙන රූපයක් තියෙනවා. ඒ රූපේ කියන්නේ අපිට පේන්නේ කවදාක ජීවිතේවත් දකින්න බෑ රූපයක්. නමුත් ඒක ගැන වෙනම මම ඒක යරි ඉස්සෙල්ලා මේ පෙනීම ගැන කතා කරමු කියලා. ඒකට ඔබ දිගට එනකොට ඔය කිත් ඔක්කොම විපාකසෙයි. විපාකසෙත් ඇවිල්ලා අර ඒ හැම දැන් ඇහැයි රූපයයි වැය වෙනවා. උපාද වැය. ඔය විඥානයයි චක්කු සම්පස්සයයි වැය වෙලා ඊට පස්සේ වේදනා සංඥා විපාකසෙත් වශයෙන් ඇවිල්ලා එතකොට චක්කු සම්පස්සයත් එක බැඳිලා ඊට පස්සේ තමයි මනසෙන් පටන් ගන්න මනෝවිඤ්ඤාණය
හරියට
පණවන්නේ අන්න එළියේ තියෙනවා අන්න මෙහෙම දෙයක් වුණා අන්න මට මෙහෙම කියන්නේ අර ජවන් සිත් වලට එනවා ජවන් සිත් වල තමයි දැන් ඔන්න ඕක මොකද්ද මේ ලෝභ සිතක්ද පටිග සිතක්ද අදුක්කම සිතක්ද කියලා එතනින් තමයි යන්නේ කතා කරගන්නේ කතා අලෝභ අදෝස වලට යන්න තැන
එතෙන්
මනස වැඩ කරන්නේ මනසෙන් මේ දෙක කතා කරන්නේ. එතකොට මනස මේකට මම ආදරේ මේක මට ඕනි මේක මගේ අන්න එතන තමයි උපාදානයේ වෙන තැන. ආති වැඩ. එතනින් උඩ ඔක්කොම ස්කන්ධ නේද?
එතනින් උඩ ඔක්කොම ස්කන්ධ ටික තියෙන්නේ.
ස්කන්ධ කියන්නේ ස්කන්ධ තියනවා ඕනම රහතන් වහන්සේනට බුදුහාමුදුර ස්කන්ධ ටික තියනවා. හැබැයි
අපි ළඟ තියෙන ස්කන්ධ තමයි අපි උපාදාන වශයෙන් ගන්නවා.
පනෝල ඉවර වෙලා අපි පනෝල ඉවර වෙලා අපි ඒක උපාදාන කරන જાති ඔක්කොම හදාගෙන යනවා. ඕක තමයි
යන්නවා.
හරියට හරි.
ඕක තමයි වෙන්නේ. දැන් අපි තුල තියෙන ස්කන්ධ තමයි අපි ඒ ස්කන්ධ වල ඇත්තද නැත්නම් කම නිසානේ අර විදියට යන්නේ අපි.
මම හිතන්නේ අපේ
කොගලක මහත්තයා ඇවිල්ලා ඉන්නවා රත්නක්
මහත්තයා. එහෙනම් අපි මේ ගෞරවයෙන් ආරාධනා කරනවා මමත් තුන වෙනකොට යනවා කියුවට දැන් තුනා මාරයි. මේ නම් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මේ කොග්ගල මහත්තයාට වැඩසටහන පටන් ගන්න කියලා. තෙරුවන් සරණයි. එහෙනම් මෙතනින් ඉඳලා වැඩසටහන පටන් ගන්න යන්න. මොකද මම අංගයට කිව්වේ තුන වෙනකම් විතරයි කරනවා කියලාද. වැඩ ගොඩක් තියෙච්චියෝ. මේ සොෆස එනකන් තමයි මම මේ කරගෙන ගියේ.
මොනවහරි සාකච්ඡා කරන්න දෙයක් තියනවද? කාට හරි අහන්න දෙයක්?
මම ස්ටර්වන් සර්නායි ડોක්ටර් මේ මාත්‍ර කැම්පී ડોක්ටර් ප්‍රශ්නයක් අහන්න මං එතන ડોක්ටර් අපි ස්කන්ධ ගැන කතා කරනකොට අපි ගිය සතියේත් කතා කරා අපි ડોක්ටර් පැහැදිලි කරලා දුන්න ඇත්තටම ස්කන්ධයන්ගේ මේ ස්කන්ධානම් පාතිභව ආයතනම් පරිලාභෝ කියන තැන එතන ස්කන්ධයන්ගේ පහළවීම සහ ස්කන්ධයන්ගේ බිඳියාම කියන තැන එතන ડોක්ටර් ස්කන්ධ ටිකට අපිට කියන්න පුළුවන් දුකයි කියලා නැත්තම් ස්කන්ධේ උපාදානයේ වෙලා උපාදාන ස්කන්ධයේද දුක නැත්තම් ස්කන්ධ ටිකද දුක කියලා මට පැහැදිලි කරගන්න කැමති ડોක්ටර් එතන මට ටිකක් පැටලිලක් වගේ තියෙනවා ડોක්ටර් සර්වන් සන්න
ඔව්
නෑ ඒක සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක් ඒකට හේතුව තමයි අපිට අහන්න ලැබිලා තියෙන්නේ ස්කන්ධයි උපාදානස්කන්ධයි බෙදලානේ ස්කන්ධ කියලා જાතියක් තියෙනවා ඕකට ඇලුනොත් තමයි උපාදානස්කන්ධ වෙන්නේ කියලානේ අපිට අහන්න ලැබිලා තියෙන්නේ නේද එතකොට ස්කන්ධ කියනකොට දුක නෑ උපාදාන ස්කන්ධ වෙනකොට තමයි දුක
කියලානේ
එහෙමයි එහෙම කියනකොටම අපි බාර ගන්නවනේ ස්කන්ධ කියලා දෙයක් කියනවා ඔකට උපාදානින් තමයි උපාදාන ස්කන්ධ
එහෙමයි
ඉතින් මේ විදිහ තමයි අපිට සාමාන්‍ය අහන්න ලැබෙන්නේ දැන් මේක අපි බුද්ධ දේශනා එක්ක විමසන්න ඕනේ එහෙම ඔය මත අපි එක එක අදහස් දෙන්නහම පිළිබඳව හදාගන්න. ඒ හින්දා මේ ස්කන්ධ කියන්නේ මොනවද? උපාදාන ස්කන්ධ කියන්නේ මොනවද කියලා ඒ දේශනාවේ තියෙන තැන් වලින් හොයන්න. ඒකට හොඳම තැනක් තමයි මහා පුන්නම සූත්‍රය කියන එක. ඒකේ තර කරන ප්‍රශ්න ටිකක් අහනවා මේ පංච උපාදාන ස්කන්ධයයි උපාදානය කියන එක. ඒත් පංච උපාදාන ස්කන්ධය කියන්නේ උපාදානයටද නැත්නම් එක එකක්ද දෙකක්ද කියලා. එතන පැහැදිලිව පෙන්නනවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ
ඩොක්ටර් පැහැදිලි නෑ අපිට ඇහෙන්නේ නෑ ඩොක්ටර් වෑ හරියට පැහැදිලිව පෙරවන් සර්
ඇහෙනවද දැන් කොහමද දන්නේ දැන් ඇහෙනවද
ආ දැන් ඇහෙනවා ඩොක්ටර් පෙරවන් සර්
දැන් මහා පුන්නම සූත්‍රය බලන්න ඒකේ ප්‍රශ්නයක් අහනවා පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකක්ද දෙකක්ද හරි
එහෙමයි
එතකොට කියනවා ඒ දෙක දෙකක් පංච උපාදානස්කන්ධයට යම් ඡන්දයක් රාගයක් ඇති වෙයිද අන්න ඒකයි උපාදානය කියලා. හරි. දැන් එතන හිතන්න එක තැනක් තමයි එතන කිව්වේ නෑ පංචස්කන්ධයට යම් ඡන්ද රාගයක් ඇති වෙයිද ඒකයි උපාදානය කියලා. එතන කියන්නේ ඒ සූත්‍රය කියවලා බලන්න. උපාදාන ස්කන්ධයට යම් ඡන්දයක් රාගයක් වේද අනේකයි උපාදානයි. එතකොට එතන හිතන්න එක තැනක්. ඇයි එතන පංචස්කන්ධයට ඡන්දයක් රාගයක් කියලා කියන්නේ? ස්කන්ධ කියලා වෙන් කරනවා. හරි.
එහෙම. පංචස්කන්ධ.
එතන ඉදලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයට ඡන්දයක් රාගයක් වෙයිද ඒකයි උපාදාන කියන්නේ. දැන් එතන එකක් තමයි දැන් ඔය විදිහට ස්කන්ධයි උපාදාන ස්කන්ධයි කියලා දෙකක් තිබුණා නම් කියන්න ඕන ස්කන්ධ පහට ඡන්දයක් රාගයක් ඇති වුණා නම් ඒකනේ උපාදානය වෙන්න ඕන කියලා.
එහෙම.
දැන් එතන මම මතු කරන පොයින්ට් එක එතන කියන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයට ඡන්දයක් රාගයක් වෙනවා නම් ඒකයි උපාදාන.
හැබැයි ડોક્ટર මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද ડોક્ટર මේ අපිට හම්බෙන්නේම උපාදානය වෙලා නේද අපිට ස්කන්ධ හම්බෙන්නේ නැහැ නේද
ඒක තමයි දැන් අතනින් කියන්නේ එතකොට ස්කන්ධ කතාවක් නැහැ
නැහැ
හරි
එහෙම
ඒක වා කියන විදිහට හිතන්න පුළුවන් කියන්නේ අපිට ස්කන්ධ හම්බ වෙන්නේ නැති හින්දා තමයි ඒ උපාදාන ස්කන්ධ කියලා තියෙන්නේ
එහෙමයි ડોક્ટર මම එතනින් මීන් කරේ අපිට මොකද අපි ඉන්න මට්ටමට ડોક્ટર අපිට පංච උපාදාන ස්කන්ධමනේ හම්බෙන්නේ මොනවා හම්බුණත් අපිට උපාදානය වෙලා හම්බෙන්නේ අපි දෙයක් මොන හරි කියලාම
ඔව් එතකොට අපිට ස්කන්ධ ගැන කතා කරන්නත් විදිහක් නැහැ මොකද අපිට හම්බෙන්නේ උපාදාන ස්කන්ධමයි
එහෙමයි ડોક્ટર ඒකයි මම මීන් කරේ ඉතරවස
ඔව් ඉතින් හින්දා වෙන්න පුළුවන් දැන් උපාදානය තියෙන්නේ අපිට මිසක් රහතන් වහන්සේට නෙවෙයිනේ නේද
එහෙමයි
එතකොට අපිට උපාදානේ ඇති වෙන්නේ මොනවටද? පංච උපාදාන ස්කන්ධවලට. නැත්නම් ස්කන්ධවලට නිවි.
එහෙම.
හරි.
එහෙම.
ඒකෙත් එක සූත්‍රය. ඊළඟට දෙවෙනි සූත්‍රය ගන්න මහා හත්තිපදෝපම සූත්‍රය. ඒක කියනවා රූපස්කන්ධය කියන්නේ මොකක්ද? වේදනාස්කන්ධය කියන්නේ මොකක්ද? කියලා ඒ ස්කන්ධ වචනේ තමයි එතන ඉදලා තියෙන්නේ. එතන උපාදානස්කන්ධ කියලා නෙවෙයි.
එහෙම.
එතන තියෙන හැටි මතකද? අර
මතකන්නේ.
11 ආකාරය.
11 ආකාරය මතකයි ડોක්ටර්. එහෙම.
ඔව්. අතීත රූපයක්, අනාගත රූපයක්, වර්තමාන රූපයක්, දුර රූපයක්, ළඟ රූපයක්, කජ්ජත්ත්, බහිත්ත්, ඕලාරික සියුම්. නේද? එහෙමයි. යම් කිසි රූපයක් වේදනාවක් රූපස්කන්ධය. ওই විදිහටම කියන ඒ විදිහේ යම් කිසි වේදනාවක් වෙයිද ඒක වේදනාස්කන්ධය. කියලා